සාද 2000 21 වසරේ 8 වෙනි මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප්‍රමාදීවම අවබෝධ කරගත යුතුයි කියන බලාපොරොත්තුව විශ්වාසය අවශ්‍යතාවය ගොඩනැගිලා තියෙන මොහොතක් පින්වත්නි ධම්මං විනානත්ථි සුඛානත්තා කියන ඒ බුදු වදන හොඳින් සිත් තුළ දරාගෙන ජීවිත අවබෝධය කර ගැනීම උදෙසා දේශමාන්සි වෙන්න ඕන. ඒ කියන්නේ තමන් ළඟ තියෙන කෙලෙස් දුරු කරගන්න උත්සාහ කරන්න ඕන. කෙලෙස් කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ කවුරුන් හරි පනවන දෙයක් නෙමෙයි කෙලෙස් කියලා කියන්නේ. තමන්ගේ මානසික සංසුන් බව නැති කරන යමක් වේද? සංසාරික දුගතියට හෙළන යමක් වේද? අන්න ඒකට කියනවා කෙලෙස් කියලා. එහෙමනම් තමන් තුලින් තමයි කෙලෙස් හොයාගන්න පුළුවන්. කෙලෙස් වල ස්වභාවය තමයි විඳවන ස්වභාවය. විඳින විඳවන ස්වභාවය කෙලෙස් වල ස්වභාවය. ජීවිතයේ තමන්ගේ විඳින විඳවන දුකටපත් කරන යම් ස්වභාවයක් වේද ඒ ඕනම ස්වභාවයක් ගැනෙන්නේ කෙලෙස් හැටියට. ප්‍රඥා විරහිතව මෝහාන්ධකාරයේ තමයි කෙලෙස් උපදින්නේ අඳුරේ. අනවබෝධය අවිද්‍යාව දුරු කිරීමට තමයි සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එහෙම සද්ධර්ම දේශනාවන් සිද්ධ කරනකොට මෝහාන්ධකාරය දුරු වෙලා ගිහිල්ලා විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව පහළ වෙනකොට ආලෝකය ඇති වෙනවා. ආලෝකය ඇති වෙනකොට ඇස් ඇරෙනවා. ඇස් ඇරෙනකොට අපිට නිර්වාණ ධර්මය කියන්නේ කුමක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. නිර්වාණය කියලා කියන්නේ අමුතු ගුප්ත දෙයක් නෙමෙයි. බැඳීම් රහිත කියන වචනේ භාවිතා කරන්න ඕන. කියන්නේ හිත කිසිම දෙයකට බැඳිලා නැහැ. සංසුන් සිතක්. ඒ ඥානය කිසිවකට බැඳිලා නැහැ. සංසුන් ඥානයක් තියෙනවා. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මේ මිනිස්සයා මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ ලෝකයේ සියලු පරිහරණයන් සිද්ධ කරද්දී නෙළුම් පතේ දිය නොරැඳෙන්නාක් මෙන් ඒ සිත කිසිවකට බැඳී නොපවතින බවයි ඒකෙන් අපිට ප්‍රකට වන්නේ. අන්න එවැනි සිතක් අවබෝධ කරගන්න පින්නතුන් මහන්සි වෙන්න ඕන. කරගෙන යන්න තියෙන්නේ සුද්ධ කරගෙන යන්න ඕන. තමන්ම ගන්න කෙලෙස් වල ආදීනවය තමන්ම විමසා බලා අයින් කරන්න ඕන. බුදුහාමුදුරුවෝ ඒ කාලෙ උපමා කළා මුහුණේ තියෙන කැලල් බල බල ඒ කැලල් වලට පිළියම් කරලා ඒ කැලල් නැති කරගන්නවා. මුහුණේ තියෙන දැලිකුණු බල බල ඒ දැලිකුණු පිසදාලා මුහුණ පිරිසිදු කරගන්නවා පින්වත්නි. අන්න ඒ වගේ තමන්ගේ හිතත් බලබලා පිරිසිදු කරගන්න ඕන. මොනවයින්ද අපිරිසිදු වෙලා තියෙන්නේ? දිට්ඨිගත භාවයන්ගෙන් අපිරිසිදු වෙලා තියෙනවා. සංකල්ප වලින් අපිරිසිදු වෙලා තියෙනවා. ඒ අපිරිසුදු වෙච්ච සිත පිරිසුදු කර ගැනීම තමයි ධර්මය කියලා කියන්නේ. ඒක කෙනාගෙන් කෙනාට, පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස්. කෙනෙකුට තියෙන කෙලෙස් පරම්පරාව නෙමේ තව කෙනෙකුට තියෙන්නේ. ඉතින් තමන්ට කෙලෙස් තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැත්නම්, ඒවා අඳුනගන්න ඇති ස්වභාවයක් තියෙනවා නම් හොඳම දේ තමයි කෙලෙස් පිළිබඳව දහම් පොතෙන් ඉගෙන ගන්න එක. අපේ රේණුකාන් චන්දවිමල මහානායක ස්වාමීන් පාදයානන් වහන්සේ මුද්‍රණය කරපු පොතක් තියෙනවා, ලියපු පොතක් තියෙනවා, කෙලෙස් 1500. මේ පොත කියවලා තේරුම් ගන්න පුළුවන්. නැත්තම් තමන් කෙලෙස් ක්‍රියාත්මක කරනවා, තමන් දන්නේ නැහැ තමන් කෙලෙස්ද කියලා ඒවා. කෙලෙස් ගණේටද වැටෙන්නේ කියලා. කේලම් කියන මිනිස්සු ඉන්නවා, තමන් මේ කියන්නේ කේලම්ද කියලා දන්නේ නැහැ. ගුණමකෝ මිනිස්සු ඉන්නවා, තමන් දන්නෙත් නැහැ මේ කරන්නේ ගුණමකෝ කමන්ද කියලා. තමන් කියන කරන හැරෙන සෑම වැඩපිළිවෙලක් අස්සේම යම් කිසි ගුප්ත අන්දමින් සැඟවුණු ක්ලේශ ධර්මයක් තේරෙන්නට පුළුවන්. අන්නේ ගුප්ත කෙලෙස් තමයි හොයාගන්න ඕන. තමන්ට මසුරුකම තියෙනවද නැද්ද කියලා තමන් දන්නේ නැහැ සමහර වෙලාවට. ඒක බලා ගන්න ඕන තමන්ම බොහොම නිශ්ශබ්දව හිත දිහා බලාගෙන ඉඳලා. තමන් ද්වේෂ සහගත පුජ්‍යලේත නැද්ද කියලා සමහරලාට දන්නේ නැහැ. ඒක බලන්න ඕන තමන්ම පරීක්ෂා කරලා බලලා සංසුන්ව. පළමුවෙන් කරන්න තියෙන්නේ කලේ තියෙන මඩ ටික, මඩ වතුර ටික හිස් කරගන්න ඕන. සද්ධර්ම එකතු කරගන්න ලැබෙන්නේ ඊට පස්සේ. එහෙම නැත්නම් පින්නතුනේ ඇති වැඩක් නැහැ. මුලින් එකතු කරගෙන තමයි, පිරිසිදු කලයක් හදාගෙන තමයි ධර්ම එකතු කරගන්න ඕන. එයයි වැදගත්. එබැවින් පින්නතුන් සෑම සියලු දෙනාම තමන්ගේ මනස හොඳ පරීක්ෂාවකට ලක් කරන්න. කන් වලින් අහන ධර්මය හිතවලට රැගෙන යන්න ඕන, ප්‍රඥාවට රැගෙන යන්න ඕන පින්වත්නි. තමන්ගේ සිත පිරිසිදු කරගන්න ඕන. සොචිත්ත පරියෝදපනං, හිත මනාව දමනය කර ගැනීම. සොචිත්ත පරියෝදපනං, හිත දමනය කර ගැනීම යුද්ධයක් කරනවට වඩා අමාරු දෙයක්. කෙනෙක් හිතන්න පුළුවන් අපේ රටේ තිබුණ යුද්ධ දෙකක්, මේ යුද්ධ දෙක ජයග්‍රහණය කරපු ජනාධිපතිවරු හරි ශ්‍රේෂ්ඨයි කියලා. ඔව්, ඒ ජනාධිපතිවරුත් ශ්‍රේෂ්ඨයි. හැබැයි ඊට වඩා ශ්‍රේෂ්ඨයි සෝතාපට්ටි මාර්ගඵලයක් ලබන උත්තමයාය, උත්තමාවිය. ඊට වඩා ශ්‍රේෂ්ඨයි මගඵල නිවන් අවබෝධ කරගෙන ඉහළ ඵලයන් වලට පත් වෙන උත්තමාවිය, උත්තමය. එවනම් යුද්ධයක් ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයකට පත් වෙන්නයි ඔබට තියෙන්නේ. එවනම් ඇහැට පේන ඝන වස්තුන් අතර තියෙන දේවල් වලින් යුද්ධයක් කරලා ජයග්‍රහණය කිරීම සඳහා මොනතරම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් තිබිය යුතුද? අන්න ඒ සංවිධානාත්මක වැඩපිළිවෙල තමන්ගේ සිත ජය ගැනීමට දහස් ගුණයකින් වර්ධනය කළ අවශ්‍යයි. සංසාරේ ඉඳලා තමන් දුකටපත් කරවන මේ අවිද්‍යා සහගත සිත මේ මොහොතේදී විහෙත විද්වංසනය කරලා, නැති කරලා, පුපුරවා හරලා අවසන් කරන්නයි මහන්සි වෙන්නේ. එහෙමනම් මඤ්ඤමානෝ භික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝති. අමඤ්ඤමානයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. අමඤ්ඤමානයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ මමත්වයෙන් තොරව කටයුතු කරන්න ඕන. මමත්වයෙන් තොරව බලන්න ඕන, මමත්වයෙන් තොරව කතා කරන්න ඕන, මමත්වයෙන් තොරව ඇවිදින්න ඕන, මමත්වයෙන් තොරව හුස්ම ගන්න පවා ඕන, මමත්වයෙන් තොරව. ඉතින් මමත්වයෙන් තොරවද කරන්නේ, මමත්වයෙන් යුක්තද කරන්නේ කියලා තමන්ටම බලා ගන්න පුළුවන්. ඒ කොහොමද? තමන් දන්නවා නම් තමන්ගේ ගෙදර ඉන්නකොට තමන්ගේ ගෙදර මේ ඉන්නේ කියලා, තමන් දන්නවා නම් අනුන්ගේ ගෙදර ඉන්නකොට මේ අනුන්ගේ ගෙදර ඉන්නේ කියලා තමන් දන්න සවිඥානයක් තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. තමන්ගේ වාහනේ යනකොට මේ තමන්ගේ වාහනේ යන්නේ කියලා දැනගන්න ඥානයක්, අනුන්ගේ වාහනයක ටැක්සි එක යද්දී මේ ටැක්සි එක යන්නේ කියලා දැනගන්න පුළුවන් ඥානයක් තියෙනවා නම් එයාට පුළුවන් මේ මම මමත්වයෙන් ඉන්නේ, මේ මම මමත්වයෙන් තොරව ඉන්නේ කියලා හඳුනා ගන්න. මොකද අර හඳුනා ගැනීම හා සමානයි මේ හඳුනා ගැනීම. ඒ නිසා එපමණක හරි බුද්ධියක් තියෙන කෙනෙක් වෙනවද, ඒ තැනැත්තේට ඒ තැනැත්තාට පුළුවන් මේ මම මමත්වයෙන් යුක්තද ඉන්නේ, මේ මම මමත්වයෙන් තොරවද ඉන්නේ කියලා හඳුනා ගන්න. මමත්වයෙන් තොර අවස්ථාවේදී ඔබට ටැක්සි එක යන හැඟීමක් දැනේවි. අපි භාවිතා කරන සිතුවිල්ලේ, වචනේ, ක්‍රියාවේ හැඟීම කොයි වගේද? ටැක්සි එක යන හැඟීමක්. මමත්වයෙන් යුක්තව භාවිතා කරන සිතුවිල්ල, වචනය, ක්‍රියාව, තමන්ගේ වාහනේ යන හැඟීමක් දැනේවි. එහෙම තමන්ගේ වාහනේ යනකොට හරි බරයි. අර අනුන්ගේ වාහනයක ටැක්සි එක යද්දී තමන් බර අඩුයි. එහෙනම් සිතුවිල්ලක් බර වෙන්නේ මමත්වයේ තරමට. වචනය බර වෙන්නේ මමත්වයේ තරමට. ක්‍රියාව බර වෙන්නේ, රළු වෙන්නේ මමත්වයේ තරමට. ඇයි පින්වත්නි, සෝවාන් ආදී අධිගමයක් ලැබූ උත්තමයාගේ ජීවිතේ පංචානන්තරී පාප කර්මෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා ධාම සඳහන් වෙනවා. ඇයි එහෙම නොවෙන්නේ? එහෙම නොවෙන්නට හේතුව තමයි ඒ සිටිවිලි වල බර නැති කරලා තියෙන්නේ. ඝනත්වය නැති කරලා තියෙන්නේ, රළු බව නැති කරලා තියෙන්නේ. ඒකෝර පින්නතුන් දන්නවා, ඊටාම දුෂ්ට මානසක් භාවිතා කළ යුතුයි සංඝ ભેදයන් හදන්න. මව්පියන් අසන්න, රහතුන් අසන්න, බුදුවරුන්ගේ ඇඟේ ලේ සොලවන්න. සිල්වත් අයට ගරහන්න. ඇදකුද හොයන්ද නිග්‍රහ කරන්න මහා රළු නරක නපුරු අපායට යන මුල් ඇදපු මනසක් තියෙන්න ඕන. ඒ අපායට මුල් ඇදපු මනසක් නැති කෙනෙකුට එහෙම කරන්න බෑ. එහෙමනම් මේ ගුරුසු බව නැති කරලා තියෙනවා ආර්ය උත්තමය. එමනා ඔබත් කරන්න ඕන, අපායට මුල් ඇදලා තියෙන හිත් තියෙනවා නම් ඒවා කපලා දාන්න ඕන, මුල් කපන්න ඕන. එතකොට වැල මැරෙනවා. තමන්ගේ මමත්වය තමන් හඳුනා ගන්න ඕන. මමත්වය හරි බරයි. සමහර අයට මහ ටොන් ගණන් බර දැනෙනවා මමත්වයේ. සමහර අයගේ මමත්වයේ ටිකක් අඩු වෙලා කිලෝ ගණන් බර දැනෙනවා. සමහර අයට තවත් මමත්වයේ අඩු වෙලා මේ සද්ධර්මය අහලා 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 ඒගොල්ලන්ට ග්‍රෑම් ගානින් මමත්වයේ බර දැනෙනවා. ඒත් එතන මමත්වේ තියෙනවා. බර අඩු වුණාට වැඩක් නැහැ. සමහර අයට මංචාඩි ගණන් වලින්, මංචාඩි කියලා බොහොම පොඩි ප්‍රමාණයන් වල ඉන්නේ, බෙහෙත් කිරනවා වගේ, ඒ වගේ පොඩි ගණන් වලිනුත් තේරෙන පටන් ගන්නවා. තවත් මමත්වේ අඩු වුණාට පස්සේ සමහර අයට පරමාණු වගේ දෘශ්‍යමානයට පේන නොපෙනෙන ඒවල කියන ශේෂ ධර්ම, ශේෂ ධර්ම වගේ තේන්නත් පුළුවන්, දැනෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඒවා මමත්වය. ඒ නිසා ඒ සියල්ලම දුරු කළ යුතු, ඉවත් කළ යුතු, ප්‍රහාණය කළ යුතු ධර්මතා කියලා කල්පනා කරන්න ඕන. ධර්ම අවබෝධයක් සිද්ධ වෙන්නේ ශේෂයකටවත් නොඇලෙන තැන පමණයි. ඒ නිසානේ බුදු වදනේ තියෙන්නේ අශේෂ විරාග නිරෝධ. ශේෂයක්වත් නැහැ කියන එකයි අශේෂ. ඔය බැංකු පොතේ තියෙනවනේ ඇත්තන්ගේ බලන්න පුළුවන්. ශේෂය කියන්නේ තමන්ගේ ඉතුරුව. සඳහන් වෙලා තියෙන වචනයක් නේ ඔක. ශේෂය. එවනම් ශේෂය සීරෝ වෙලා තියෙනවා. බලන්න ඔබේ ජීවිතේ කෙලෙස් මලවල ශේෂය සීරෝද? බින්දු බින්දුවට පත් වෙලාද? ලෝකේ උපාදාන ශක්තිය ශේෂය සීරෝ වෙලාද? ලෝකයේ අතහැරියට පස්සේ ස්වභාවයෙන්ම ලැබෙන දේ තමයි ලෝකෝත්තරත්වය. අපි නිවන සොයාගෙන කොහොමත් යන්න ඕනේ නැහැ. නිවන මෙතෙන්දිම අපිට ඉන්න තැනටම ලැබෙනවා. අපි දැවෙන දේවල් අතහැරලා දැම්මොත්. දැවෙන දේවල්, පිච්චෙන දේවල්, ගිනි ගන්න දේවල් අපි අතහැරලා දැම්මොත් පින්නතුනේ නිවන මේ මොහොතේම මෙතෙන්දිම අපිට ලැබෙනවා. අපි සෑම විටම මතක් කරනවා නිවන කියලා කියන ධර්මතාවය කොහෙවත් ගිහිල්ලා හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක දුක ප්‍රහාණය වීමම තමයි නිවන කියලා කියන්නේ. අපි හැමදාම උත්සාහ කරලා තියෙන පින්නතුන උදාහරණයක් දක්වන්න මෙන්න මේ වගේ අල්ලගෙන ඉන්නවා. දැන් මේකේ බර තියෙනවා. මේක අතහරිනවා. ඊට පස්සේ බලන්න කිසිදු බරක් නැහැ. එන්න මේ වගේ තමයි හිතට ලැබෙනත් නිදහස. මේ දුක ප්‍රහාණය වීමම තමයි නිවන කියන්නේ. දුකේ ප්‍රහාණය, නිවන ලැබීම එකවර සිද්ධ වෙනවා කියන්නේත් මේක. දැන් මෙන්න මේ අතේ තියෙන මේ හිස් බව කාටවත් පේන්නේ නැහැ. ඒත් මට දැනෙනවා. මොකද මං කලින් මේ බර උසුලගෙන හිටියා. මේක අතහැරියට පස්සේ දැන් මටම දැනෙනවා මගේ ඉස්සර තිබුණු බර දැන් නැහැ. අන්න ඒකයි පින්නතුනේ ඔබට ලැබෙන අත්දැකීම නිවන හැටියට. ඒකනේ නිර්වාණය පිළිබඳව උදාහරණයන් ප්‍රකාශ කරන හැම අවස්ථාවකම අපිට බණ පොතේ දකින්න තියෙන්නේ හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වාගේ. අඳුර හිටපු කෙනෙකුට පහනක් වැල්ලුවා වාගේ. මම්මුලා ඌවෙකුට මග පෙන්වුවා වාගේ. වසා තිබුණු දෙයක් විවර කර විවෘත කර පෙන්වුවා වාගේ සැක බිය දුරු වෙලා ගියා. නිදහස ලැබුණා. ආලෝකය ලැබුණා කියන වදන ප්‍රකාශ කළ තේන එකයි. එනිසා පින්නතුන් තේරුම් ගන්න. සරලයි ගැඹුරුයි තීක්ෂණ ඥානයයි මේට අවශ්‍ය කරන්නේ. කෙලෙස් දුරු කරන එක ලේසි නෑ පින්නතුනේ. මොකද හේතුව කෙලෙස් පාක්ෂික වෙලානේ ජීවත් වෙන්නේ. කෙලෙස් වලට පාක්ෂිකව මඤ්ඤමානෙන් යුක්තව තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මමත්වයේ පැත්තට නැඹුරුයි. මමත්වයට නැඹුරු වෙලා තමයි මිනිස්සු දියුණු වෙන්නේ, ප්‍රසිද්ධ වෙන්නේ. ඒ හැමදේම ලබන්නේ සමහරලාට බොහෝ දෙනා මමත්වයට නැඹුරු වෙලා. හරි රළු, ඝන, තද මමත්වයක් තියෙනවා. බලෙන් ආඩ්‍ය වූ අය නිලයෙන් ආඩ්‍ය වූ අය ළඟ මම ওই දේ හොඳට දැකලා තියෙනවා. ඒ ඇත්ත බලෙන් ලොකු තනතුරු වල තමයි ඉන්නේ. ඒ වුණාට ඒ ඇත්ත සසරින් බොහොම ප්‍රාථමික තැනක. ඒගොල්ලන්ගේ ආත්ම බැලුවාම ඊළඟ ආත්මය එක තිරිසන් සතෙක්. එහෙම නැත්නම් අවීචි මහා නරකයක ආදී කොට ඇති මහා විපක්තිකර සංසාරයක් ඔවුන්ට තියෙනවා. ඒක තමයි භයානක පින්වත්. මොන ආගමේ හිටියත් තථාගතයන් වහන්සේ දෙසූ ධර්මය සියලු දෙනාට එක හා සමානයි. සමහර අය හිතනවා අනිත් ආගමේ හිටියනම් හරි වාසි, බුද්ධ ආගමේ වගේ සංකීර්ණ නැහැ, ඒ ආගමේ විදියට අපිට ස්වර්ගයේ යන්න පුළුවන් කියලා. මටත් කියන්න පුළුවන් ඔබ ස්වර්ගයේ යනවා, මේක ඉගෙන ගත්තන් ස්වර්ගයේ යනවා, මෙතෙන්ට වැන්දන් ස්වර්ගයේ යනවා, මේ ඇටමාලි කරේ දැම්මාම ස්වර්ගයේ යනවා. සමහර ඇට වර්ගත් තියෙන මිනිස්සුගේ මේ අපාය යන්නේ නැහැ කියලා මිනිස්සු කරේ දාගෙන ඉන්නවා. ඉතින් අපිටත් පුළුවන් ගල් ගෙඩියක් දෙන්න, මේ ගල් ගෙඩිය දාගත්තාම ඔබ මේ ස්වර්ගයේ යනවා, මේ දෙයියෝ නැමුදුවාම ස්වර්ගයේ යනවා, මේ ආගමට ආවම ස්වර්ගයේ යනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒවා මේ භෞතික ලෝකේ මිනිස්සු හදන මේ බහුබූත. ඒ බහුබූත වලින් නෙමේ තමන්ගේ සිත මැනලා බලා ගන්න පුළුවන්. අර වතුර වීදුරුවට කුළුන් කෑල්ලක් දැම්මහම උඩ පා වෙනවා වගේ, ගල් ගෙඩියක් දැම්මහම යටට යනවා වගේ, තමන්ගේ හිත තමන් මැනලා බලන්න. මගේ හිත පහළට අදින හිතක්ද, ඉහළට පා වෙන හිතක්ද? තවත් තේරෙන්නේ නැත්නම් තමන්ගේ හිත සැහැල්ලු හිතක්ද, බර හිතක්ද කියලා බලන්න. අපි මිනිස්සුන්ගේ හිතේ තියෙන ඝනත්වය දිහා බලලා තමයි තීරණය කරන්නේ මෙන්න මෙයා මෙච්චර පව් කරන්න පුළුවන් කෙනෙක්, මෙච්චර පිං කරන්න පුළුවන් කෙනෙක් කියලා තීරණය කරන්න පුළුවන්. හිතේ ඝනත්වය දිහා බලලා, හිතේ අල්ලගත්ත, තද කරගත්ත, මිටි කරගත්ත ස්වභාවය, හිත විවෘතව තබාගෙන ඉන්න අය, හිත සද්භාවයෙන් තබාගෙන ඉන්න අය, හිත මනාව කොට නුවණින් පිරික්සා බලා මෙහෙවන අය, අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඇත්ත කුසලයේ නිර්වාණයේ ගමනක් යනවා. මෝහාන්ධකාරයෙන් විවෘතව තබාගෙන ඉන්න කට්ටියත් ජීවිතේ පටලවා ගන්නවා. මොකද විවෘත භාවයේ තිබ්බට වැඩක් නැහැ. මේ නුවණ නැත්තම් හරියට අර හැකියාවක් නැති කෙනෙක් වේදිකාවට නැග්ගා වගේ. වේදිකාවට නැගලා මොනව කරන්නද, මොනව පෙන්වන්නද? ඒසා විවෘත භාවයේ තියෙන්න ඕනේ ප්‍රඥාවත් එක්ක, දහම් දැනුමත් එක්ක. එක වචනයක් තේරෙන්නේ නැති නිසා දහස් ගණන් වචන අප මේ භාවිතා කරනවා නිවන් අවබෝධය උදෙසා. නිවන් අවබෝධය උදෙසා අපි දහස් ගණන් වචන භාවිතා කරනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනේ තමයි පින්නතුනි මම මේ වසර 20ක පමණ කාලය දේශනා කරලා තියෙන්නේ. තා වසර කොච්චර ගානක් දේශනා කළත් දේශනා කරන්නේ ඔන්න ඔය වචනේට යටත්ව ධර්මයේ තමයි. වෙන ධර්මයක් නෑ. මට විකෘති කරන්නත් බෑ, ප්‍රකෘති කරන්නත් බෑ, මොකක්වත් කරන්න බෑ. මේ ලෝකයේ පවතින ස්වභාව ධර්මයක් තියෙනවා. ඒක මොනම කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. ප්‍රකෘති විකෘති ගැන කතා කරන්න ඕන තමන් අදහන ආගමෙන් තමන් ප්‍රතිලාභ ලබලා ගිහිල්ලා වුණ, තමන් ප්‍රතිලාභ නොලබා විවේචනය කිරීමට කිසිදු කෙනෙකුට අයිතියක් නෑ. මොකද ඔවාදිනු පරහට තමා සම්මතේ පිහිටා අනුන්ගේ මාර්ගඵල විවේචනය කරන්න නම් තමන් මාර්ගඵල ඉක්මනින් ලබල ඉන්න ඕන. එහෙම නැතුව ආවොත් එම ඔහු අන්ධෙක් හා සමානයි. මේ හැම පැත්තකින්ම පෙන්වන්නේ මනුස්ස සිතක තියෙන පින්නතුනේ කෙලෙස්. බුදු කෙනෙක් ඉතාම සංක්ෂිප්ත වචන කීපයකින් කියන්න තියෙන කාරණා ටිකක් හැම තැනම වැඩම කරමින් විවිධ වචනවලින් භාවිතා කළා. ඉතින් පින්නතුන්ටත් විවිධ ස්වරූපවලින් අපි දේශනා කරනවා. මේ දේශනාව ධර්මය අහන කාට හෝ ගැළපී යනවා. එක වචනයක් 100%ක්ම තමන්ගේ ජීවිතෙත් එක්ක ගැළපී යනවා. තමන්ගේ දිට්ඨියට, සංකල්පයට, උපාදානයට හොඳටම ගැළපෙනවා. ඒව නැති කරගන්න ඒ ගැළපීම මත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරගන්න, ආලෝකවත් කරගන්න හැකියාව ලැබෙනවා. සුළු මොහොතක් සිටින්න සියල්ල අතහැර මේ මොහොතේ ඔබට පුරුදු කරන්න පුළුවන්. ඔබ භාවනාත්මක සුවතාවයකින් සිටිය හැකි තැනක නම් සිටින්නේ ඔබ සිටින්න සියල්ල අතහැර. සියල්ල අතහැර කියලා කියන්නේ බඩු මුට්ටු වලින් නෙමෙයි සියල්ල අතහරින්න තියෙන්නේ. ගොඩාක් දෙනෙක් හිතනවා අපිට මේ මේසේ පුටුව, හට්ටි වලන්, කොම්පියුටර්, යාන වාහන මේ අතහරින්න කිව්වා කියලා. එහෙම එකක් නෙමෙයි සියල්ල අතහරිනවා කියන්නේ. සියල්ල අතහරිනවා කියන්නේ මානසික රූප, මානසික වේදනා, මානසික සංඥා, මානසික රැස් කරගන්න දේවල්, මානසික විඥාන ධාතු තමයි අතහැරලා ඉන්නේ. එහෙනම් මානසික ස්වභාවයන් සියල්ල අතහැරලා සිටින්න කියන වචනේ භාවිතා කරන්නත් පුළුවන්. එහෙමනම් සියල්ල තිබෙන්නේ මානසිකත්වයක් මත. මානසික සියල්ල අතහැර වාසය කරන්න. දැන් තමන්ට තේරේවි තමන්ගේ මනස තමන් අල්ලගෙනද ඉන්නේ අතහැරලාද කියලා. ඒක අපේ හාමුදුරනේ ඒක එහෙම එකක් අපිට තේරෙන්නේ නැති වේවි. නෑ තේරෙනවා. උදාහරණයක් මම දෙන්නම්. ඔබ ඔබට අයිති ගෙදර ඔබ සිටිනවා. හැබැයි ඔබට මොනවා හරි මිල මුදලක් අවශ්‍ය වෙලා ඔබ ඔබේ ගේ විකුණනවා. පැහැදිලිනේ. ඔබ ඉන්න නිවසම ඔබ විකුණනවා කාට හරි. විකුණලා ඔබ ඒ ගෙදරින් යන්න හදනකොට ඒ ගේ ගත්ත පුජ්‍යලය කියනවා මම මේ ගේ රෙන්ට් කරන්න ගත්තේ, කැමතිනම් ඔගොල්ලෝ ඉන්න. ඊට පස්සේ බොහොම සන්තෝෂයෙන් මේගොල්ලොත් කියනවා අනේ මේ ගෙදරම ඉතින් අපිට ඉන්න ලැබීම කොච්චර දෙයක්ද කියලා. ඒගොල්ලෝ තීරණය කරනවා ඒ ගෙදර දැන් ඉන්න. හැබැයි මේකේ දැන් ඔප්පු තිරප්පු අයිතිය වත්තේ පිටිය ගහේ කොළේ ගෙදර උළු කැටයක් ගානේ අයිතිය දැන් වෙනත් පුජ්‍යලයකට තියෙන්නේ. තමන් අස්සම් කරනවා තමන් කුලී නිවසියෙක් හැටියට. දැන් කුලී නිවසියෙක් හැටියට දැන් ඉන්නවා. දැන් මම අහන්න කැමති මානසිකත්ව දෙකක්ද එකක්ද පවතින්නේ? අන්න තමන්ට තේරුම් ගන්න පුළුවන්කම ලැබේවි මානසිකත්ව දෙක. එදා අපට අයිතිව තිබුණු ගෙදර අපි සිටිද්දී අපට දැනුණු දේ දැන් අපි ඒගේ විකුණලා ඒගේ කුලියට සිටින විටයි අපිට දැනෙන අත්හැරීමයි අපිට තේරේ. ඔන්න මේ පොල් ගහක් කඩාගෙන හිටෙනවා හරියට වහල මැදින්. සම්පූර්ණ හානි වුණා. අපේගේ අයිති කාලේ නම් අපි ගොඩාක් වෙලාවට අපි විශාල තැවීමකට ලක් වෙලා කනස්සල්ලට ලක් වෙලා මේක හදාගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. නමුත් දැන් ඒ ක්‍රියාවලිය නෙමෙයි තියෙන්නේ. දැන් ක්‍රියාවලිය තියෙන්නේ දැන් ඒ අයිතිකාරයට කෝල් කරලා කියනවා පොල් ගහක් කඩාගෙන වැටුණ වහල මතට. අන්න දැන් අයිතිකාරයා තමයි දැන් තැවෙන්න ඕන. අයිතිකාරයා ඇවිල්ලා පොල් ගහ ඇදලා කපලා වහලා හදලා වියදම් කරලා අතුපතු ගාලා ඔක්කොම දීලා යන්න ඕන. මොකද කුලී නිවසියාට දැන් තේරෙනවනේ වගකීම් අතර බැඳිච්ච ආකාරය. මෙන්න මේ වගේ පින්නතුනේ හිතෙන් අතහැරපු දෙයි හිතෙන් අල්ලගත්ත දෙයි අතර තියෙන බර වෙනස්. ඒ නිසා අපිට කෙනෙක්ව දිහා එකපාරට බලලා කියන්න බෑ මේ ගේ අයිතිකාරයෝද කුලීකාරයෝද කියලා කියන්න බෑ. ඒ වගේම පංචස්කන්ධයත් තුළ තමයි රහතන් වහන්සේලා තියෙන්නේ. නමුත් මෙහෙම බලලා කියන්න බෑ මේ පංචස්කන්ධේ උපාදානස්කන්ධය අල්ලන් ඉන්න කෙනෙක්ද අතහැරලා ඉන්න කෙනෙක්ද කියලා කියන්න බෑ. ඒක දන්නේ උන්වහන්සේලාගේ සිත පමණයි. ඥානෙ පමණයි දන්නේ පින්වත්. අත්හරින්නේ කොහොමද කියලා බෞද්ධ ජනතාව දන්නේ නැහැ. අත්හරින්නේ කොහොමද කියලා දෙයක් බෞද්ධ ජනතාව බොහෝ දෙනාම දන්නේ නැහැ. අත්හරිනවා කියලා හිතාගෙන ඉන්නේ එක්ක පිළිකුල් කරනවා. නැහැ, පිළිකුල් කිරීම නෙමෙයි. අත්හැරීම කියලා කියන්නේ ඇලීම් ගැටීම් දෙකම නැති කිරීම. දෙයකට තියෙන ඇලීමයි ගැටීමයි දෙකම නැති කිරීම තියෙන්නේ. ඒකට තමයි පින්වත්නේ අත්හරිනවා කියලා කියන්නේ. අපි සැබෑ ලෙස අතහැරියොත් අපිට ඒ සම්බන්ධයෙන් තියෙන බර වගකීම් සියල්ල නැති වෙලා යනවා. ඒකනේ ආර්ය ශ්‍රාවකයෝ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං අශෝකං ශෝක කරන්නේ. අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ඔය මහා මංගල සූත්‍රයේ ලස්සනට තියෙනවනේ. අටලෝ දහමින්ම තැවෙන්නේ. දැන් සද්ධර්මය අවබෝධ කරගත්ත බොහෝ දවිය කතා කරානේ ස්වාමීන් වහන්සේ මේ සමාජයේ මොන මොන දේවල් වුණත් අපේ ඥාතීන් නැති වෙනවා, හිතවතුන් නැති වෙනවා. අනේ මනසට නම් බරක් දැනෙන්නේ නැහැ. එහෙම දුකක් පීඩාවක් දැනෙන්නේ නැහැ. සද්ධර්මයේ අසිරිය ධර්ම සංවේගයක් ඇති වෙනවා. නමුත් මනසට එහෙම දැනෙන්නේ නැහැ. මේ ළඟම අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ ඥාති හිත මිත්‍රයෝ මේ නැති වෙලා යනවා. නමුත් එහෙම දැනෙන්නේ නැහැ. අපිට වුණත් Tamanට වුණත් මරණය හමු වෙච්ච දවසක සංජාරයක් නිමා කරනවා වගේ බොහෝම සතුටෙන් මෙතනින් අයින් වෙලා යන්න පුළුවන්කම ලැබේවි කියන විශ්වාසය තියෙනවා. විශ්වාසය පමණක් නෙමෙයි සත්‍යයක්. අවබෝධ කරගත්ත අයට එහෙම මහා ලොකු සෝතැවුල් නෑ. මේ පංචස්කන්ධ උපාදානස්කන්ධ අතහැරලා යන්න දෙයක් නෑනේ. වේලාසනින්ම අතහැරලා තමයි ජීවත් වෙන්නේ. කොහොමද අතහැරියේ? තමන්ගේ සිත පාප මිත්‍රයෙක් ලෙස සලකා අතහැරියා. අතහැරියා කියන්නේ ගනුදෙනුවක් නැහැ. ඇයි හොඳයියක් නැහැ. කුමක් එක්කද? සිතත් එක්ක. සංසාරෙත් එක්ක. හිත විශ්වාස කරන්නේ. හිත මිත්‍රයෙක් හැටියට, ඥාතියෙක් හැටියට, යාළුවෙක් හැටියට ගන්නෙ නෑ. දැලිකුළු ගා ගන්න අකමැති වගේ හිත පිළිකුල් කරනවා, හිත ඈත් කරලා දකිනවා. හිත දකින්නේ හරියට පින්නතුනේ බල්ලෙක් හරි පූසෙක් හරි ජරා කරලා තිබුණොත්, ඒ ජරා කොට පෑගින් නැති වෙන්නේ ඈතින් යනවා. එයා සිත සිතුවිලි දකිනවා, මේ බල්ලෙක් කැත කරලා තියෙනවා, පූසෙක් කැත කරලා තියෙනවා, ඔක පාග ගන්න එපා, අනිත් අයටත් කියනවා පාග ගන්න එපා කියලා, තමනුත් පාග ගන්න නැතුව යනවා. මමත්වයේ දකින්නේ ඒ විදියට. රූප වේදනා සංඥා සංඛාර විඥානවල නොඇලෙන්නේ ඒ විදියට පින්නතුනේ. ඒක ස්වභාවයෙන්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැක දැක දුකටපත් වෙන්නේ, දැන දැන දුකටපත් වෙන්නේ. එහෙනම් මේ ලෝකයේ මමත්වයට බැඳෙන්නේ මිනිස්සු අන්ධභාවය නිසා, නොදන්න කම නිසා. අන්ධභාවය නිසා, නොදන්න කම නිසා මිනිස්සු බැඳෙන්නේ. හරියට දන්නවනම් හිත හිතා දැක දැක පාරේ වලකට මිනිස්සෙක් වැටෙන්නේ වගේ, තමන් මේ හිතට අහසු වෙලා දුකටපත් වෙන්නේ පින්නතුනේ. වර්තමාන දුක් පමණක් නෙමේ, අනාගත දුක් වලටපත් වෙන මට්ටමටත් තමන්ගේ හිත හදාගන්න. දුක්වලට හේතුව සැපයි කියලා දැක්කා. දුක්වලට හේතුව සැපයි. සැප සොයාගෙන ගියාම තමයි පින්වත්නි දුක ලැබෙන්නේ. සැප සොයාගෙන ගියාම තමයි දුක ලැබෙන්නේ. දුක තියෙන්නේ සැපයි කියන තැන. එහෙමනම් දැන් ඔබ හොයාගන්න, ඔබ සැපයි, ප්‍රියයි, මනාපයි, කාන්තයි, වැදගත්, අගේ, ශ්‍රේෂ්ඨයි කියලා ගත්ත තැන් ටික හොඳට හොයාගන්න. එහෙමනම් අන්න ඒ ගොඩේ තමයි දුක තියෙන්නේ. තමන් සැපයි, ශ්‍රේෂ්ඨයි, ප්‍රියයි, මනාපයි, කාන්තයි, හරි අගේ කියලා ගත්තේ හරියට මල් නෙලා ගන්නවා වගේ දේවල්. ලස්සන මල්. සැපයි, කාන්තයි, ලස්සනයි. හැබැයි මේ මල් තමයි පරවෙන්නේ. එහෙනම් සැපයි, කාන්තයි, ප්‍රණීතයි කියලා ගත්ත තැනම තමයි දුක් රැස් කිරීම තිබෙන්නේ. දුක් රැස් කිරීම තිබෙන්නේ එතනමයි. එහෙනම් තමන්ගේ හිත සැපයි, කාන්තයි, මනාපයි කියලා අරගෙන තියෙන මොනවද කියලා බලන්න. ඒවම තමයි දුක. ඒවම තමයි පින්නතුනේ වේදනාව ගෙනල්ලා දෙන්නේ. එතනමයි දුක තියෙන්නේ. එහෙමනම් පින්නතුනේ නිවන් දකින්න කැමති වෙන කෙනෙකු ප්‍රියයි, මනාපයි, සැපයි, කාන්තයි කියන දේවල් වලට බය වෙනවා. ඒ කියන්නේ සැපට බය වෙනවා. දුකට කොහොමත් බය වෙනවනේ, සැපටත් බය වෙනවා. එහෙනම් සැප දුක දෙකම අත්හරිනවා. මොකද කරන්නේ? සැප දුක දෙකම අත්හරිනවා. සැප දුක දෙකම අත්හැරියට පස්සේ වේදනා නැහැ. අන්න වේදනා නිරෝධෝ. පටිච්ච සමුප්පාදයේ කියවෙන වේදනා නිරෝධ සිද්ධ වෙනවා. එතනින් තණ්හා නිරෝධ වෙනවා. එතනින් භව නිරෝධ වෙනවා. වෙනතනේ වේදනාව මාරු කරන්න නෙමෙයි වේදනාව නැති කරන්න තියෙන්නේ. සංඥාව මාරු කරන්න නෙමෙයි සංඥාව නැති කරන්න තියෙන්නේ. විඥානෙ මාරු කරන්න නෙමෙයි විඥාන නැති කරන්න තියෙන්නේ. ආගම මාරු කරන්න නෙමෙයි ආගම නැති කරන්න තියෙන්නේ. ජාතිය මාරු කරන්න නෙමෙයි ජාතිය නැති කරන්න තියෙන්නේ. රට මාරු කරන්න නෙමෙයි තියෙන රට නැති කරන්න තියෙන්නේ. වෙනස් වෙන්න නෙමෙයි තියෙන්නේ වෙනස් වීම නැති කරන්න තියෙන්නේ. අන්න එවිටයි ලෝකෝත්තර බවට පත් වෙන්නේ. එවිට අපි කියනවා අකාලික වුණා. අකාලිකයි කියන්නේ පැය 24න් නිදහස් වුණා. පැය 24යිනේ කාලයට තියෙන්නේ අපිට. ඔරලෝසුවකින් නම් දෙපාරක් කැරකෙනවා. 12 ඉලක්කම්. 24 ඉලක්කම් වලින් එකපාරක් කැරකෙනවා. එහෙමනම් අකාලික වුණා. අකාලික වුණා. පැය 24න් එහාට ගියා. රය දහවල ඉක්මෙව්වා. එහෙමනම් රය දහවල ඉක්මවා ජීවත් වෙන්න ඕන. රය දහවල ඉක්මවා වාසය කරන්න ඕන. දැන් බලන්න සට කපටකම් කරයිද? මමත්වේ වැඩ කරයිද? කාලේ ඉක්මව කෙනෙක් කවදාවත් හිතට බර දේවල් කරන්නේ කෙනෙක් කියන කරන දේවල් වලින් බලන්න පුළුවන් මෙයා මේ හිතට බර කළා කරපු දෙයක්ද හිතේ නිදහස් වෙලා කරපු දෙයක්ද කියලා. ඒ ලෝකෝත්තර ඌ කවදාවත් තවත් කෙනෙකුට විපත්ති සලසන්නේ නැහැ. තවත් කෙනෙක් දිහා හරහට දකින්නේ මොකද හිතට බර නැහැනේ. සැහැල්ලුවෙන් සිටින්නේ නිදහස්ව සිටින්නේ. ලෝකේ අල්ලගෙනත් නැහැ අල්ලගන්න කල්පනාවකුත් නැහැ. පුතජ්ජනේ අල්ලගෙනත් ඉන්නවා අල්ලගන්න කල්පනාවකුත් තියෙනවා. ලෝකෝත්තරය අල්ලගෙනත් නැහැ අල්ලගන්න කල්පනාවකුත් නැහැ. ලෝකෝත්තරයට නිඳා වැඩකුත් නැහැ පින්නතුනි ප්‍රශංසා වැඩකුත් නැහැ. එහෙම තමයි සිත. එහෙම තමයි ස්වභාවය. ඒක තමන් දැන ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්. ඒක මතු පිටින් කල්පනා කරලා බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තමන්ගේ සිත මෙහෙයවන ආකාරය මාර්ගඵලලාභීන්ට තියෙන්නේ රාතුන්ට තියෙන්නේ බුදුවරුන්ට තියෙන්නේ ඒ මනස මෙහෙයවපු ආකාරය. බුද්ධත්වයේ මෙහෙවීම, අරිහත්ත්වයේ මෙහෙවීම, අනාගාමීත්වයේ මෙහෙවීම, සකදාගාමීත්වයේ මෙහෙවීම, සෝවාන් මාර්ගඵලයේ මෙහෙවීම සහ මාර්ගය ආර්ය මාර්ගයේ මෙහෙවීම ආදී වශයෙන් මෙහෙවීමේ දක්ෂතාවය ක්‍රමවේදය අනුව තමයි ඒ තත්ත්වයේ තිබෙන්නේ. පුජ්‍යලේක් ඇති තැනින් මෙහෙයවනවද පුජ්‍යලේක් නැති තැනින් මෙහෙයවනවද? මෙහෙය වෙනවද කියන වචනේ පාවිච්චි කළත් හොඳයි. මෙහෙය වනවද මෙහෙය වෙනවද? මෙහෙය වනවා පුතජනයා ආර්ය ශ්‍රාවකයාගේ මෙහෙය වෙනවා. මෙහෙ වන්නේ නැහැ කෙනෙක් නැහැනේ. ආර්ය ශ්‍රාවකත්වය කියලා කියන පින්නතුනේ ආගම් සියල්ල අතහැරියා කියන එක. ජාති සියල්ල අතහැරියා. වර්ග කුල ගෝත්‍ර සියල්ල අතහැරියා. පරම්පරා සියල්ල අතහැරියා. මොනවද අතහැරලා නැත්තේ? සියල්ල අතහැරියා. සියල්ල අතහැරියා කියන වචනේ මහා පුදුම ගැඹුරක් තියෙනවා. සියල්ලට නම් සියල්ල යන වචනයත් අදාළ වෙනවා. සියල්ල අතහැරිය නම් සියල්ල යන වචනයද අතහරින්න ඕන. සියල්ල යන වචනය තබා ගන්න පුළුවන් කමක් නැහැ. සියල්ල අතහැරිය නම් තමනුත් තමන්ට අතහැරෙන්න ඕන. කොහොමද යමක් අතහැරෙන්නේ? නිෂ්ඵලතාවයේ දැකීමෙන්. කෙනෙක් මැණික් ගලක් කියලා අඳුන ගන්නවා වීදුරු කැබැල්ලක්. මෙයා මේක තේරුම් කර ගන්නවා මේක මැණික් ගලක් නෙමෙයි මේ වීදුරු කැබැල්ලක් කියලා. අන්න නිෂ්ඵලතාවයේ තේරුම් ගත්තා විශ්ි කරනවා. තමන් පාරේ වැටලා තියෙන ටිකට් එකක් අහුල ගන්නවා. ටිකට් එකක් අහුලගෙන මෙයා තේරුම් ගන්නවා මේ ටිකට් එකේ කිසිම දිනුමක් නැහැ, වටිනාකමක් නැහැ කියලා. අන්නේ ටිකට් එක අතහැරලා දානවා. මුදලක් අහුල ගන්නවා. මේ මුදල ලංකාවේ වලංගු නැහැ, මේ මුදල මාරු කර ගන්නත් බෑ, මේකේ වටිනාකමක් නැහැ කියලා යට තේරෙනවා. ආන්නේ යස් ඒසනින් මේවා අතහැරලා දානවා. අන්න ඒ වගේ පින්නතුනේ අපි මේ නොවටිනා දේවල් ටිකක් අල්ලගෙන ඉන්නේ කියලා තේරුම් ගන්න දවසට තමයි අතහැරෙන්නේ. මේ මමයි කියලා කෙනෙක් අරගෙන මිනිස්සු සෑහෙන මහන්සි වෙනව කවදාවත් කෙනෙකුට මමෙක් දැක ගන්න බෑ. මගේ කියන දේවල් ගොඩ ගහගෙන ජීවිතේ දුක් විඳිනවා කවදාවත් මගේ කියලා දෙයක් තහවුරු කරගන්න හම්බ වෙන්නේ නෑ. අපි දකිනවා මහත් ධන සිටුවරු දේශපාලඥයන් මුළු ජීවිත කාලෙම බොරු කියලා ජරාව කාලා බදු අරගෙන නොයෙකුත් දේවල් කරලා වංචාවල් කරලා බොහෝම මන්දිර හදාගෙන නාන තටාක හදාගෙන මහා විශාල රන් රිදී මුතු මැණික් එකතු කරගෙන ලෝකේ වටිනා කියන ඇඳුම් පැළඳුම් සබත්තු ආදිය ගොඩ ගහගෙන හිටව මිනිස්සු දැන් මේ කොරෝනා ව්‍යසන වලින් නොයෙකුත් තත්ත්වයන් වලින් මිය යනවා. කෝ ඒ මිනිස්සු එකතු කරගත්ත දේවල් ඒ මිනිස්සුන්ට විනාඩි ගානක්වත් යන්න කලින් අලු බවට පත් වෙනවා. එහෙමනම් මේ සිහින ලෝකයක මිනිස්සුන්ගේ සංකල්ප, මිනිස්සුන්ගේ දහම කුමක්ද? තමන් දහමේ පිහිටන්න ඕන, අනිත් අයත් දහමේ පිහිටවන්න එකතු කරන්න ඕන. එහෙම නැතුව අපි දහමේ පිහිටලා අනිත් අයට අධර්ම මාර්ගයක ක්‍රියාවක වෙන්න නෙමෙයි. දැන් තමන් වෙස්සන්තර වෙලා අනිත් අය ඔක්කොම ජූතක බමුණු කරන්න නෙමෙයි බුද්ධාගම තියෙන්නේ. බුදුදහම තියෙන්නේ පින්වත්නි තමන් වෙස්සන්තර වෙනවා වගේම අනිත් අයත් වෙස්සන්තර කරන්න ඕන. නැත්තම් වෙන්නේ එක්කෙනෙක් වෙස්සන්තර වෙනකොට තව එක්කෙනෙක් ජූතක බමුණෙක් වෙනවා. එහෙම වෙන්න බෑ. එනිසා දහමට රජ කෙනෙක් આવුත් රටත් අතහරී කියලා හිතෙනවා. නෑ, තමන් රටත් අතහරිනවා තමයි. හැබැයි අනිත් අයට අල්ලගන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේලාටත් විශාල ආරාම පූජා කළා. බුදුරජාණන් වහන්සේලව අතහැරීමෙන් පරිහරණය කළා. හැබැයි අනිත් අය නෑ අල්ලගන්න දුන්නේත් නැහැ. අතහැරීමෙන් පරිහරණය කරන හැබැයි අල්ලගන්න දෙන්නේත් නැහැ. ඒ අයත් වෙස්සන්තර වෙන්න කියන මාත් වෙස්සන්තර, ඕගොල්ලෝ ජූතක බමුණු වෙන්න එපා. එනිසා මේ අර සම්ප්‍රදායික මෝඩ අතහැරීම ක්‍රමවේදය තුළ තියෙන එක්කෙනෙක් වෙස්සන්තර වෙලා අනිත් එක්කෙනා ජූතක බමුණු කරනවා. අපි දන් දෙනවා, ඕගොල්ලෝ දන් ගන්න ඕන. එහෙම දෙයක් නෑ පින්නතුනේ. එනිසා හැමෝම වෙස්සන්තරලා වෙන්න ඕන. වෙස්සන්තර කියලා කියන්නේ වෙස් අතහරින්න ඕන. වෙස් කියන්නේ මොනවද? රජකම්, සිටුකම්, ලොකුකම්, පොඩිකම්, උගත් නූගත්කම්, හැකිකම්, ওই දේවල් තමයි වෙස්. එකක් නෙමෙයි. එළි වෙනකන් රෑ වෙනකන් කියන්න පුළුවන් මිනිස්සෙක් ළඟ තියෙන වෙස්. කොටිම කියතොත් ගැහණුකම්, පිරිමිකම් කියන්නේත් වෙස් තමයි. ඊළඟට මම අම්මා තාත්තා ඥාති මිත්‍රාදී වශයෙන් ඔහොම වෙස්නේ, වෙස් මාරු කර කර, වෙස් මාරු කර කර ක්‍රියා කරනවා. ඔක තමයි වෙස්. වෙස්සන්තර වෙන්න ඕන, වෙස් අතහරින්න ඕන. බලන්න ඔබත් වෙස්සන්තර කෙනෙක් වෙලාද කියලා. සියලු වෙස් අතහැරලා දාන්න ඕන. දැන් මම හාමුදුරු කෙනෙක් කියලා කියන වෙසවත් ගන්න හොඳ නැහැ. එහෙම ගත්තොත් මං සියන්නිකායි, මම රාමඤ්ඤනිකායි, මම අරණිකායි, මේනිකායි, ඈ අවසානයේ අංගුත්තර නිකායේ, කුද්දක නිකායේ වගේ බෙදා ගන්නට ඉඩ තියෙනවා. ඒ නිසා වෙස් ගත්තේ නැත්තම් හොඳ. වෙස්සන්තර වෙන්න ඕන. වෙස් නෑ කොතනද නැත්තේ? සංඥාවේ වෙසක් නෑ. වේදනාවේ වෙස් නෑ. විඥානේ වෙස් නෑ. ප්‍රඥාවේ වෙස් නෑ. දෘෂ්ටියේ සංකල්පේ වෙස් නෑ. සති සමාධිය වෙස් නැහැ. බලාපොරොත්තු නැහැ. ප්‍රාර්ථනා නැහැ. පරමාර්ථයක් වශයෙන්. මෙහෙවන්නේක් නැහැ. මොකද මමත්වය දුරු කරපු හේයි. එමනම් මේ අනුශාසනය කුමක්ද කරේ? සිත සමස්තය නම් ඒ සමස්තය පින්නතුනි මේ වගේ අල්ලගෙන ඉන්න එක අතහැරලා දානවා. සමස්තය අතහරිනවා. අශේෂ විරාග නිරෝධයි කිසිවක් නැහැ. ඉතුරු නැතුව ප්‍රහාණය වෙනවා කියන්නේ මේකට. ඊළඟට පින්නතුනේ හිතන දෙයක් තමයි, ඇයි මේ ලෝකේ සත්‍යය නම් එලෙස මේ සිත ඒ සත්‍ය බාර ගන්න නැත්තේ? සත්‍ය බාර ගන්න නැත්තේ මිනිස්සු ළඟ තියෙන අඥානකම. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායේ අඥානං කේකේ ධර්මයේ පෙන්වී ඕනෝකයි පින්නතුනේ. අඥානකමක් තියෙනවා. ඒ අඥානකම තියෙන නිසා තමයි, නොදන්නකම නිසා තමයි සපයි සපයි කියලා බැහැලා වැවුතාවුල්ලක නානවා. හැබැයි ඒක කිඹුල්ලෝ ඉන්න බව දන්නේ නැතුව. අන්න ඒ වගේ මේ ලෝකේ සපයි සපයි කියලා දෙයක් මිනිස්සෙක් ලෝකේ දියුණුවයි කියලා ඔය කරගෙන යනවා. ඒ කරගෙන යන දියුණුවේ ප්‍රතිවිපාක හැටියට අද මිනිස්සයන්ට සිද්ධ වෙලා තියෙන්නේ හුස්ම ගන්න, නිදහසේ හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. අනිත් ඒවා කොහොම වෙතත් නිදහසේ හුස්ම ටික ගන්න නැති වෙලා, නිදහසේ ආහාර ටික ගන්න නැහැ, නිදහසේ ජීවත් වෙන්න සම්පූර්ණ වටපිටාව නැති කරලා තියෙනවා. මොහොතක් සිතන්න ලෝකේ අපි දියුණු කළාද, ලෝකේ දුප්පත් කළාද කියලා. ලෝකෙ දුප්පත් කරලා තියෙනවා. ලෝකෙ දුප්පත් කරලා තියෙනවා. පරම ලාභය, රටකට තියෙන පරම ලාභය නිරෝගීකම නැති කරගෙන රෝගීන් හැම තැනම, හැම මිනිස්සෙම රෝගී. පරම ලාභය නේ. පරම ධනය මිල මුදල් නෙමේ, යාන වාහන නෙමේ, සන්තුට්ටිය මිනිස්සුන්ගෙන් ළඟින් නැතුව ගිහිල්ලා. පරම ධනය. එනිසා ධර්මයට දිරි දෙන්න, ශක්තිය දෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ධර්මය හැමෝටම ත්‍යාගය කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ධර්මයෙන් සංග්‍රහ කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. එනිසා ධර්මකාමී කෙනෙක් ධර්මයෙන්ම අනිත් අයටත් සංග්‍රහ කරලා බොහෝ දෙනාට ධර්මය බෙදා හදා දෙන එක තමයි වටින්නේ මේ කාලේ හැටියට. මම හිතනවා මේ ලෝකයේ වටිනාම තෑග්ගක් දෙනවා නම් යම් කෙනෙකුට ඒ තෑගි ලබා දෙන්නේ මා විසින් කියලා. මොකද සබ්බදානං ධම්මදානං ජිනාති, සීල පරිත්‍යාගයන් අතර සීල දානයන් අතර ධර්ම දානය ශ්‍රේෂ්ඨයි. එහෙනම් ඒ ධර්ම දානය ලබා දෙන්නේ අපි. ඒ ධර්ම දානයන් වලට අනුග්‍රහය දක්වන්නේ දායකයෝ. ඒ ධර්ම දානය ලබනව නම් ඒ උදවිය දෙලව සැනසෙනවා. හොඳ සම්මර්ෂණ නුවණක් පමණක් ඇති පින්නතුනේ අපිට නිවන් දකින්න. සම්මර්ෂණ නුවණ නැත්නම් නම් නිවන් දකින්න බෑ. ඒ කියන්නේ පින්නතුනේ දෙයක තියෙන කාරණාව, හතරපද ගාථාවක තියෙන ගැඹුර, එක ධර්මදේශනාවක තියෙන අරුත හකුලවා තේරුම් ගන්න පුළුවන් දෙවැන්ත නුවණකට තමයි සම්මර්ෂණ ඥානය කියන්නේ. ඒ සම්මර්ෂණ ඥානයට গুপ্ত අර්ථ හොයා ගන්න පුළුවන්. වචන ඉක්මවා යන ශක්තියින් සොයා ගන්න පුළුවන්. සමහර උදවියට නම් වචනයවත් තේරෙන්නේ නැහැ. වචනේ තේරෙන්නේ නැති කෙනෙක් කොහොමද වචනේ ඉක්මවා තේරුම් ගන්නේ? ඉස්සෙල්ල ඔබ දියුණු වෙන්න ඕන අඩුම තරමේ වචනේ පරිශමාප්ත මට්ටමින්ව තේරුම් ගන්න. දෙවනුව ඔබට හැකියාව තියෙන්න ඕන වචනය අතික්‍රමණය කොට. දේවල් තියෙනවා අන්න ඒව තේරුම් ගන්න. අන්න එවිට ඔබට හැකියාව ලැබෙනවා ඉන්ද්‍රිය විෂය අභිභවාලු විශ්ව ඥානය ඔබ තුල පහළ කරගන්න. එමන ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ ඉන්ද්‍රිය ඥානය තුල තැම්පත් වෙලා ඉඳගෙන බලන කෙනෙක් නෙමෙයි. ලෝකේ ඉක්මවල ලෝකයෙන් නිරුද්ධ වෙලා ලෝකේ දිහා බලනෝ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ඥානෙ ඉක්මවල තමයි බලන්නේ. ඉන්ද්‍රියන්ට බද්ධව නෙමෙයි බලන්නේ. පින්නතුනේ මේක කලාකරුවට උමනා වුණා පෙන්වන්න ඕන කියලා. සාමාන්‍ය ජනයාට බුදු කෙනෙක්ගේ නිර්වාණ ගුණය අන්න එවිට තමයි පින්නතුනි ඔය බුදු පිළිම වහන්සේලා මත දකින්න තියෙන හිස උඩින් සිරස් පතක්. ඒක මේ ඔළුවේ ගහගත්ත කොණ්ඩ කට්ටක් එහෙම නෙමෙයි. ඔය ඇත්ත දැකලා තියෙන මේ හිස මුදුනේ උඩ සිරස් පතක් තියෙනවා බුදුහාමුදුරන්ගේ. අන්නේ සිරස් පතෙන් පෙන්නුම් කරන්නේ ඒ සිරස් පත හැදුවේ පැරන්නෝ හිසට සම්බන්ධ වෙන්නේ නැති වෙන්න. ඒක බොහෝම පැරණි පිළිමවල දකින්න පුළුවන්. බිත්තියේ ඉඳලා කම්බි කූරක් ගෙනල්ලා ඒ කම්බි කූර මත තමයි මේ සිරස්පත හදන්නේ සිරසට ගෑවෙන්නේ නැති වෙන්න. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලෝකයට සම්බන්ධ නැති දර්ශනයක් තියෙනවා. ලෝකයට සම්බන්ධ නැති වචන තියෙනවා. ලෝකයට සම්බන්ධ නැති ක්‍රියා තියෙනවා. පංචස්කන්ධයක් අතහැරලා දැම්මා වැඩ කරන්න. පංචස්කන්ධය ඉක්මවා දකින ඥානයක් ලෝකෝත්තර ඥානය කියන වචනේ පාවිච්චි කළා. ලෝකෝත්තර දර්ශනය ලෝකයෙන් එතරයි. ඒ කියන්නේ සදායතන වලින් එතරයි. ඉන්ද්‍රයන් හයෙන් එතර වෙලා ඉන්නේ. බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා දැන් ගලපා බලන්න. එහෙනම් මමත් මේ ඉන්ද්‍රියන් හයම ඉක්මවන්න ඕන අදාදම. කොහොමද ඉක්මවන්නේ? අතහැරගෙන යන්න. අල්ලගන්න දන්න ඔබ අතහරින්න දන්නේ නැති වෙන්න බෑනේ. දැන් බිම තියෙන පොළු කෑල්ලක් අහුලගන්න දන්නවා නම් ඒ පොළු කෑල්ල අතහරින්න කිව්වහම අනේ හාමුදුරනේ අතහරින්න තේරෙන්නේ නැහැ කියන්න බෑනේ. තමන් මිටි කරගත්ත ස්වභාවය ඈත් කරන එක නේද අතහැරීම කියන්නේ. ඉතින් අපේ උදවිය අල්ල ගන්න නම් දන්නව අතහරින්න තමයි දන්නේ ඇත්තේ. අනේ අපිට අතහරින්න තේරෙන්නේ නැල්ලු. පුංචි බබාලා අල්ල ගන්න තේරෙනවා බබාලට. යමක් උපාදානය කරන්නේ යම්සේද එලෙසමයි අතහරින්න තියෙන්නේ. සමුදේ වෙන විදිය සොයාගන්න, ඒක නිරෝධය හොයාගන්න පුළුවන්. රැස් වෙන්නේ කොහොමද? අස් කරන්න පුළුවන් ඒ විදියට. මේ හිත යමකට බැඳිලා තියෙන්නේ, ප්‍රියයි, මනාපයි, කාන්තයි කියලා බැඳිලා තියෙන්නේ ඇයි කියලා බලන්න. ඒවයි හරයක් ඇති, ඒවයි වැදගත්කමක් ඇති, ඒවයි වටිනාකමක් ඇති කියලා. හැබැයි මැණික් ගල් කියලා මිනිස්සු අඳුනගෙන අහුලගෙන තියෙන්නේ, ගල් කැට වීදුරු කැලි කියලා දන්නේ. ජීවිතේ අවසන් වෙනකොට වෙන්න බෑ. ඒක කලින්ම තේරුම් ගන්න ඕන. මේ ලෝකයේ තිබෙන අස්ථීර භාවය පිළිබඳව අතහැරීමේ මාර්ගය ආරම්භ කරනු ලබන්නේ ඒකාන්ත වශයෙන්ම මේ සංසාර ගමනේ සැරිසරා මහා පාරමී පිරිච්ච අය. මේ රටේ ශාස්ත්‍රවරයෙකුට සැබෑ ලෙස වඳින මිනිස්සෙක් අපිට හොයාගන්න නැහැ. ඒ හැම මිනිස්සෙම ශාස්ත්‍රවරයට වඳිනවා නෙමෙයි. ශාස්ත්‍රවරයා මොන අගාධයක වැටිලා හිටියත් කමක් නැහැ. සියලු දෙනාම ආගම් අදහන්නේ තමන්ගේ භුක්තිය වෙනුවෙන්. මරණින් පස්සේ සැප විඳින්න, මේ ලෝක වශයෙන් සැප විඳින්න, සැපේ කියලා හිතාගත්ත ලෞකික ප්‍රාර්ථනාවල් ටික ඉෂ්ට සිද්ධ කරගන්න. සැබෑ ලෙස බුදුන් වඳින, දෙවියන් වඳින කිසිම මිනිසෙක් නැහැ. තමන්ගේ තියෙන කාරණු කාරණා ටික ඉෂ්ට සිද්ධ කරගන්න තමයි මිනිස්සු මේ කටයුතු ඔක්කොම සිද්ධ කරන්නේ. මේ කටයුතු ඔක්කොම සිද්ධ කරන්නේ තමන්ගේ කියන කරුණු කාරණා ඉෂ්ට කරගන්න. සැබෑ ලෙස බුදුන් වඳින කෙනෙක් බුදුහාමුදුරුවන්ටම වඳින්න ඕන. සැබෑ ලෙස දෙවියන් වඳින කෙනෙක් දෙවියන්ටම වඳින්න ඕන. දෙවියන්ට වඳින්න නම් අපි බුදුහාමුදුරන්ගෙන් දෙයක් ලබාගෙන තියෙන්න ඕන. එනිසා බුදුන් වඳිනවා නෙමේ, දෙවියන් වඳිනවා නෙමේ, මට පේන විදිහට නම් ඒ මිනිස්සු තම තමන්ටම වැඳ ගන්නවා. ඒ කියන්නේ තම තමන්ගෙම හිතා ගන්න දේවල් මඩිස්සලේ පුරව ගන්න. හැම දෙයකම උපත, පැවැත්ම, මරණය සොයා යන්න. හැම දෙයකම උපත, පැවැත්ම, මරණය සොයා යන්න. එවිට ඔබට ඒ දේ අත්හරින්න ඕනද, අල්ලගන්න ඕනද කියලා තීරණය කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විමසනවන යමක් දුකද සැපද? ස්වාමී, දුකයි. දුක නම් ඒක අත්හරින එක හොඳයිද තියාගෙන ඉන්න එක හොඳයිද? අත්හරින එකමයි හොඳ. වේදනාව සැපද දුකද? අපේ දායකයන්ගෙන් අහන්න ඕන ඇවිල්ලා නේද? වේදනාව සැපද දුකද කියලා අහුවාම කියයි දුක වේදනාව දුකයි බුදුහාමුදුරනේ, සැප වේදනාව සැපයි කියයි. නමුත් ඒ කාලේ හිටපු උදවිය ඊට වඩා බොහොම උසස්. ඒ නිසා ඒත් උත්තරයක් ලබා දුන්නා. අපි ළඟත් මේ දායකයෝ ඉන්න මේ වගේ උත්තර ලබා දෙන්න පුළුවන් අය. ඒත් උත්තරේ ලබා දුන්නේ වේදනාවම දුකක්. ඒකයි ආයි සැපයි දුකයි කියලා බෙදන්න ඕනේ. වේදනාවම දුකක්. දැන් අපි බෙදලා නැද්ද මේ සැප වේදනා මේ දුක් වේදනා? නෑ. මොන වේදනාව වුණත් වේදනාව දුකක් කියලා දැක්කා. එහෙනම් වේදනාව දුකයි. වේදනාවත් හරිනවා. දුක නම් අත්හරින යංකෝ බික්කු දුක්ඛං తత్ర තේ චන්දෝ පහතම්බෝ. යමක් Tamanට දුක්ඛිතව බරව ඝනව ගොරෝසුව දැනෙනවද ඒක අත්හරින්න. කොහෙන්ද අත්හරින්නේ? සිතෙන් සැහැල්ලු කරලා අත්හරින්න. දිය වෙලා යන්න ඉඩ අරින්න. ඒවට පෝර දාන්න නැතුව, ඒව අල්ල ගන්න නැතුව, ඒවට මමත්වය එකතු කරන්න නැතුව, ඒව දිය වෙලා යන්න ඉඩ අරින්න, වාෂ්ප වෙලා යන්න ඉඩ අරින්න. තවමත් තේරෙන්නේ නැද්ද අත්හරින ක්‍රමය? දැන් අපි තේරුම් ගන්නවා අපි යාළුව අත්හැරලා නැද්ද ජීවිතේ? අත්හැරලා තියෙනවා. ඔන්න යාළුවෙක් ආශ්‍රය කරනවා. මේ යාළුව ආශ්‍රය කරගෙන යද්දි කාලයකින් අපිට තේරෙනවා මේ යාළුව නිෂ්ඵල යාළුවෙක්. මේ යාළුව හොඳ යාළුවෙක් නෙමෙයි. මේ යාළුව උඩින් එකක් පෙන්නන්නේ, යටින් එකක් පෙන්නන්නේ, කේලම් කියන්නේ, කොටවන්නේ, මේ ඔක්කොම කරන්නේ මේ 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 යාළුවා. මට ප්‍රශ්න ඇති කරන්නේ මේ යාළුවා. කියලා ඔහම තේරුම් ගන්නවා. ඊට පස්සේ අපි ගේ යාළුව අත්හරින්නේ කොහොමද කියලා කියන්න බලන්න පින්නතුන්. හතර කල්පනා කරලා බලන්න. හිමීන් සැරේ ඇයි හොඳ අය? වචනයට ලබා දෙන මිත්‍රත්වය. අර ඒව ටික 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 අඩු කරනවා. අඩු කරලා දාලා 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 සම්බන්ධයක් නැතුව මොනව හරි ඇඟ බේරෙන්නේ හිමීන් සැරේ තරහ කරගන්නෙත් නැතුව යාළු කරගන්නෙ නැතුව ඈත් කරනවා. ඒක ලොකු කතන්දරයක්. ඒක Taman දන්නෝ යාළුවෙක් අත්හැරිය විදිය. පස්සෙන් එලෝ එලෝ යාළුවෙන් ආවත් අපි ඒ කෙනාව අපිට වැඩක් නැත්තම් අපි අතහැරලා දාලා තියනවද නැද්ද? අතහැරලා තියනවා. අන්න ඒ වගේ කෙලෙස් පස්සෙන් එලෝ එලෝ ආවත් දක්ෂ බුද්ධලයා ඔන්න ඔය විදිහට යාළුවෙක් අතහරිනවා වගේ අතහැරලා දානවා. සිත, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, මමත්වය අතහැරලා දානවා. මට පින්නතුනේ තරුණ කාලෙදී ඔය වයසක ආච්චි අම්මලාට තියෙන අන්ධාරේ දුකයි, උපදීම දුකයි කියන ඒ කතන්දර තිබ්බේ නෑ. මට තිබුණේ එකයි. මට තිබුණේ පින්නතුනේ සිත දුකයි කියන එක විතරයි. අන්ධාරේ දුකයි, උපදින එක දුකයි, නැවත නැවත උපදින එක දුකයි, ඉපදිච්ච එක දුකයි, ඒ කතන්දර මට තිබ්බේ නෑ පින්නතුනේ. මට තිබුණේ සිත දුකයි කියලා මම කවුරු හරි කියපු නිසා නෙමෙයි, මටම තේරුණා මගේ සිත පරිහරණය තුළදී සිත දුකක් කියලා. මට වමනා වුණේ සංසාරය නැති කරන්න නෙමෙයි, සිත නැති කරන්න. ඉතින් සිත නැති කරගෙන පස්සේ බලනකොට තමයි සිතේ තමයි සංසාරේ දිවිලා තියෙන්නේ. ඒකවල ඉතින් සංසාරෙත් නැති වෙනවා. සිතේ තමයි සංසාරේ දිවිලා තියෙන්නේ. එහෙමනම් සිත නැති කරන්නයි වමනා වුණේ. එමනම් ඔබටත් තියෙන ලේසි අභියෝගය තමයි සිත නැති කරගන්න එක. සිත නැති කරගන්න එක. එහෙනම් තමන්ට අවධානය යොමු කරන්න පුළුවන් තමන්ගේ සිතට. තමන්ට සිතක් තියෙනවද නැද්ද? සිතක් නැති කරගන්න ඕන. සිතක් නැති පුජ්‍යලයෙන් බවට පත් වෙන්න ඕන. හිතක් පපුවක් තියෙන මිනිස්සුද මේ ලෝකේ වැරදි වැඩ කරන්නේ? සිතක් පපුවක් තියන අයද කියලා කල්පනා කරලා බලන්න. හිතක් පපුවක් තියෙන මිනිස්සු තමයි වැරදි වැඩ කරන්නේ. හිත කියන්නේ හොඳ එකක් නෙමෙයි. හිතක් පපුවක් නැති එක හොඳයි. හිත තියන අය අධිකව හිත උණු වෙනවා. හිත උණු වෙලා ආවේගශීලී වෙනවා. ඒ කරපු අසාධාරණයට අවඩට කියලා කල්පනා කරලා මහා දරුණු දේවල් කරනවා. මට ගැහුවා, මට බැන්නා, මට මාව නැති කරා කියලා කල්පනා කරලා පලි ගන්නවා. හිත තියන අය, හිත නැති අය, හිත නැති අය අර මහා කාශ්‍යප හිමියන්ට දරේ පලින් ගැහුවා වගේ තමයි. ගැහුවා තොයේ වඩිනවා. වටේ ඉන්න මිනිස්සු අල්ලලා අර මනුස්සයට ගහනවා. නමුත් උන්වහන්සේ සද්ද නැතුව වඩිනවා. රද්දෝ අත්තක් ඇගේ කඩාගෙන වැදුනා කියලා කල්පනා කරගෙන. එන්න තුරේ මහරහතන් වහන්සේලාගේ යුගය, බුදුවරුන්ගේ යුගය ඒ කාලේ සුන්දර යුගයක් නෙමෙයි. බොන ලිඳට වතුර බොන ලිඳට පිදුරු දාලා වහපු මිනිස්සු හිටපු රටක් කාලයක්. බුදුහාමුදුරුවෝ වඩින මග කටුවිති දාපු රටක් ලෝකයක්. බුදුහාමුදුරුවන්ගේ ආරාම ගිනි තිබ්බ කාලයක් රටක්. සිවුරු පිරිකර හොරකම් කරපු රටක්. තව නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. අප්‍රමාණ වද හිංසන මැද ගොඩනැගුණු ශාසනයක් ප්‍රඥාවන්තයන් උදෙසා. ඒසා පින්නතුනේ අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීම ධර්මය අහන්ඩ ධර්මයේ දවසට පැය 8ක් අහන්න පුළුවන් නම් මම හිතනවා මාසයක් ඇතුළත ධර්මයේ දකින්න පුළුවන්. මොකද හේතුව ධර්මය දැකලා අවබෝධ කරගෙන අපිට කතා කරපු බොහෝ දෙනෙක් ඉන්නවා අපේ හැමදෙරේ. මම එක මාසයක් එක දිගට පැය 8කට වඩා පැය 10ක් ධර්මයේ ඇහුවා. ඒ ඇසීමෙන් තමයි මම අවබෝධයට පත් වුණේ කියලා. ඒක සත්‍යයක්. මොකද බොහෝ දෙනෙක්ගේ අත්දැකීම් තුලින්ම අපි ඒක දැකලා තියෙනවා. සියලු කාර්යයන් පැත්තකට දාලා අපිට මේ පොඩි ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න පැය 8ක සේවා වැඩමුරයක් අපි කළා නම් ඇයි අපිට බැරි සංසාරෙම ගොඩ දාගන්න, නිවන් අවබෝධ කරගන්න පැය 8ක් බණ අහන්න බැරි? පැය 8ක් බණ අහනකොට මේ හැම වචනයකින්ම ඔබේ සිහිය මෝහත් කරන, ඔබේ සතිය, ඔබේ සමාධිය, ඔබේ ප්‍රඥාව අවදි කරන, ඔබේ කෙලෙස් මල දුරු කරන, ඔබගේ මමත්වයට පහරක් එල්ල වෙනවා. මමත්වය දුරු කිරීම සඳහා රුකුලක් වෙනවා. මම පින්නතුන්ට කියන්නේ ශ්‍රද්ධාව තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, සතිය සමාධිය තියෙන්න ඕන කියෝගියෝ ඉන්නේ. ඒව මේ දේශනාව තුලින් ඇති කරනවා. ඒ නිසා මේ දේශනාව භාවනාවක්. බුදුජානන් වහන්සේගේ දේශනාව භාවනාවක්. ඒකයි දේශනේ අහනකොට නිවන් දැක්කේ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාව භාවනාවක් කියලා කල්පනා කරගෙන දවසට පැය 8ක් බණ අහන්න නිවන් දකින ඍෂි කැමැති කෙනා. එයයි අප්‍රමාදීව ඔබේ ජීවිතේ දකින්න තියෙන දහම. ඒ නිසා ධර්මය පුළුවන් තරම් අහන්න, පුළුවන් තරම් විමසන්න, පුළුවන් තරම් ධමානුධම්ම ප්‍රතිපත්තියේ පිහිට ගන්න, සිත ධර්මයේ පිහිටවා ගන්න. අප්‍රමාදී විහරණයෙන් පිනුතුන්ට උතුම් නිවන් සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේහි පින්වත් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ සුජීව ගුණරත්න පින්වත් මහත්මා, චන්දිමා ගුණරත්න මහත්මිය, තනුජා ගුණරත්න, සංජීව ගුණරත්න යන දූදරුවන් ඇතුළු පවුලේ හැම දෙනාම බලාපොරොත්තු බවට පත්වන්නේ, ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ මීට සය දිනකට පෙර, ඒ කියන්නේ සද්දින ධර්ම දේශනාව හැටියට කල්පනා කරගෙන මේ දේශනාවේ දායකත්වයේ දක්වන්නේ මේ වසරේ අගෝස්තු මාස 23 වෙනි දින පරලෝසක M.A. හර්බර්ට් ගුණරත්න ඒ ආදරණීය පියාණන් වහන්සේට. මේ ලෝකයේ තියෙන බොහොම දරුණු රෝග පීඩාවන්ගෙන් වැළකිලා කටයුතු කරන්න සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරන අතර මේ විවිධ රෝගාබාධ වලින් අප අතරින් ඒ සමුගන්න පින්නතුන්ට මේ ආකාරයෙන් පුණ්‍ය ආනුමෝදනා කිරීමටත් සිද්ධ වෙනවා. ඉතින් අපේ ජීවිතයට බොහෝ ආලෝකයක් වෙච්ච පිය තුමෙක් හැටියට කියලා කල්පනා කරගෙන දරුවන් හැටියට ඒ M.A. හර්බර්ට් ගුණතිලක ආදරණීය පියාණන් වහන්සේට එතුමන්ගේ භවගමන සුගතිගාමී වේවා, යහපත් උප්පත්ති භාවයන් ලබත්වා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන උතුම් පුණ්‍යානුමෝදනා ආනිසංසය මේ මොහොතේ අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම 2018 වසරේ අප අතරින් සමුගත් සිරිනා විමලාද සිල්වා මාතාව ඇතුළු මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති මිත්‍රාදීන්ගේ භවගමන සැපවත් වේවා, සුගතිගාමී වේවා, සද්ධර්මයේ මුණ ගැසේවා, ප්‍රාර්ථනීය බෝධියේ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පියාණන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් ඒ ගුණරත්න පවුලේ සෑම සිළු දෙනාගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු හැම පාර්ශවයකම සංසාරගත ඥාතීන්ට මේ පින් අත්පත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. චිරාත් කාලයක් සද්ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අප සෑම සිරු දෙනාටමත් නිර්වාණ අවබෝධය පිණිසම මේ දහම් කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටවාසී ලෝකවාසී සෑම සිරු දෙනාටම මේ රෝග පීඩාවන්ගින් වැළකී නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව කල්ගත කිරීමට මේ ධර්මානිසංස බලවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් බොහෝ සත් ප්‍රාර්ථනා ඇතුව අද දවසේ දායකත්වයන් දැක් වූ සුජීව ගුණරත්න, චන්දිමා ගුණරත්න, තනුජා ගුණරත්න, සංජීව ගුණරත්න යන දූදරුවන් හැම දෙනාගේම සිත් තුළ පවතින උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා. නැසී මිය පරලෝ යන්නට යෙදුණු පියාණන් වහන්සේ, මෑණියන් වහන්සේ, වස පරම්පරාගත අප හැම දෙනාගේම නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාතීන් සසරින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු පාපයන්ගෙන් වැළකීමට සිත් සතන් ධර්මයෙන් සුවපත් කර ගැනීමට කල්පනා කළ යුතුයි. පින්නතුන් සියලු දෙනාම හැම දෙනාටම අප්‍රමාදී විහරණය ඇති කරගෙන ධර්මයේ සැනසීම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්දාපචාහිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණ වේවා, සූපත් වේවා.